SBS Radio.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි කාල වේලාව වෙන් කරගන්නවා ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගිය සතියේ දේශපාලනික වාතාවරණය සම්බන්ධව කරුණු සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උරුතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් ලුක්ෂි.
අපි කතාව පටන් ගනිමු අයවැයෙන්. පසුගිය සතියේ සිදුවුණු විශේෂතාත්‍රට අයවැය දෙවන වර කාරක සභා විවාදයත් විශේෂත්වයක් ගත්තා. ඒ නිසා අපි එහිදී සාකච්ඡාවට මඳුරුණු විශේෂිතා පිළිබඳවත් ඒ වගේම තවත් විශේෂිත සිදුවීමක් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම හා සම්බන්ධව එයත් විශේෂිත කාරණාවක්. මනෝජ් අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද දෙවෙනිවර කාරක සභා විවාදයේදී සිදුවුණු සුවිශේෂතා පිළිබඳව?
ඔව්, දැන් බොහෝ දිනක බලාපොරොත්තුවෙන් හිටිය අයවැය දෙවෙනිවර කිරීමේදී මොනවා වෙයිද කියලා විශේෂයෙන්ම පහුගිය කාලේ රජය ජාතික ආණ්ඩුවක් පිළිබඳව කතා කළේ පාර්ලිමේන්තුවට ගෙනෙන පනතක් පක්ෂයක් විදිහට ආණ්ඩුවක් විදිහට සම්මත කරගන්න නොහැකි වීම. එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුණු කාරණාවක් තමයි අයවැය. කෙසේ වෙතත් අයවැය දෙවෙනිවර කිරීමේ ඡන්ද විමසීම පසුගිය සතියේ පැවැත්ුණා. එහිදී අයවැය වැඩි ඡන්ද 43කින් දෙවෙනිවර කියවීම සම්මත කරන්නට ආණ්ඩුවට හැකියාව ලැබුණේ. යනුව අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණා, විපක්ෂව ඡන්ද 66යි ලැබුණේ. ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානයේ මෙවර ඡන්දය ප්‍රකාශ කළා. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවයේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය කුමක්ද කියලා බොහෝ දිනක් බලාගෙන හිටියා. අපිට ආරංචි වුණු විදිහට අයවැය ඡන්ද විමසීම පැවැත්වුණු දිනේ විපක්ෂ කණ්ඩායමම එකතු වෙලා සාමූහික තීරණයක් අරගෙන තිබුණා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න. නමුත් එදින සවස් වරුවේ ජනාධිපතිතුමාත් එක්ක පැවැත්විච්ච සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්ද නොදීන්න තීරණය කරලා තිබුණා. කොමුණත් එහිදී මේ ගොඩනැගෙන යන සංධානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයට එහිදී මතුවන ගැටලු පිළිබඳව තවමත් එකඟතාවකට පැමිණෙන නොහැකි වුණු නිසා ඡන්දය දීමෙන් වැළකී සිටින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තීරණය කරයි කියලා ඒ වාර්තා වුණේ. කොමුණත් මේ සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාගේ විශේෂ කාර්යාලයේදී පැවැත්වෙද්දී ඒ ස්ථානයට පසුව පැමිණි ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා ඍජුව ජනාධිපතිතුමාත් එක්ක වාදයක පැටලෙමින් අපි පොතුවේ උදෑසන තීරණය කළ වගේ අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුයි, මම ඉල්ලා සිටින්නේ ලියුම දීලා හරි මේ ඡන්දය දීම සිද්ධ කරනවා කියලා ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා සඳහන් කරලා තිබුණා. ඒ අනුව ඒ වගේම පාර්ලිමේන්තුවට ගිහිල්ලා අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාත් මේ රැස්වීමේදී ප්‍රශ්න කරලා තිබුණා, අපි කණ්ඩායමක් විදිහට උදෑසන තීරණයක් ගත්තා අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න, ඇයි ඒ තීරණය වෙනස් කරන්න කියලා. කොමුණත් ඔවුන් එකට තීරණයක් අරගෙන තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අයවැයට විරුද්ධව ඡන්දය නොදී ඉන්න. නමුත් නිශාන්ත බුදුහෙට්ටිගේ මන්ත්‍රීවරයාට මේ සාකච්ඡාවට පැමිණෙන්න හම්බුනේ නැහැ. ඔහු මේ කිසිවක් නොදැන උදේ තීරණය කරපු ආකාරයට අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඩිලාන් පෙරේරා, ලක්ෂ්මණ වසන්ත පෙරේරා, ශ්‍රියානි විජය වික්‍රම, නිශාන්ත මුදුහෙට්ටිගම කියන අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. ඒ හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, එස්.පී. දිසානායක ඇතුළු කණ්ඩායම අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ අනුව තමයි වැඩි ඡන්ද 43කින් අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න ආණ්ඩුවට හැකියාව ලැබුණේ. අයවැය කතා වුණු කාරණා පිළිබඳවත් දැන් අවධානය යොමු වෙනවා. විපක්ෂය චෝදනා කරන්නේ අයවැය හොඳ යෝජනා තියෙනවා තමයි, හැම එකම වැරදි නෑ, නමුත් මේවා කොහොමද ක්‍රියාත්මක කරන්නේ, කෝ සල්ලි කියන ප්‍රශ්නේ අනුව ප්‍රදර්ශනය ආපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රශ්න කළා. කොමුණත් ආණ්ඩුව අපි දැක්කා අයවැයිද කියනවා උසස් පෙළ විභාගය සඳහා සමත් වෙන ප්‍රධාන අංශ පහෙන් ප්‍රමුඛයා වෙන පස් දිනාට සහ පළාත් මට්ටමින් ප්‍රමුඛයා වෙන සිසු සිසුවයන් තෝරාගෙන 14 දිනකට විදේශ අධ්‍යාපනය ලබා දෙනවා කියලා ඒක මේ වසරේ සිට ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබෙනවා. මෙවන විටත් විදේශ විශ්වවිද්‍යාල සමග ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා කියලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා. නමුත් මේ අධ්‍යාපනය ලැබෙන සිසුන්ට විශාල මුදලක් වියදම් කරනවා ආණ්ඩුව පාර්ශවයේ. ඒ හින්දා ඔවුන්ට ඒ රටේ අධ්‍යාපනය හදාරලා වසර 3ක කාලයක් ඒ රටේ යම් තාවකාලිකව රැකියාවක් කරන්න හෝ ඒ රට පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න වසර 3ක පමණ කාලයක් රැඳීන අවසර දෙනවා අධ්‍යාපනයේ හමාර කරගින් පස්සේ. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා කටයුතු කරන්න ඕනේ. එහෙම වැඩ කරේ නැත්නම් ලංකාවේ නොඉඳ ඒ රටේම ඔහු ස්ථාවර වෙලා වැඩ කරන්න රාජකාරී රස්සාවක් කරන්න තීරණය කරොත් ඒ ආණ්ඩුව වියදම් කරපු මුදල වගේ 125 ගුණයක් 125ක මුදලක් රජයට ගෙවන්න අවශ්‍යයි කියලා සඳහන් කළා. ඒ අනුව අයවැය යෝජනා පිළිබඳව සාකච්ඡා වෙමින් යනවා. මේ දිනවල අයවැය තුන්වරවර කියවීමේ විවාදය හෙවත් කාර්ක සභා අවස්ථා විවාදයේ පැවැත්මෙන්නේ. ඉතින් ඊයේ දවසෙත් පාර්ලිමේන්තු ඉදිරිපක්ෂයේ කොකේන් සම්බන්ධ ප්‍රශ්නයක් ආයේ දිල්ලව කතානායකවරයාට ලැයිස්තුවක් ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රශ්න කරා. විශේෂයෙන් දළ සලාපරුව මන්ත්‍රීවරයා මහින්ද අමරවීර මන්ත්‍රීවරයාත් ඊට සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගමට ගිහිල්ලා මුහුණ දෙන්න බැරි තත්ත්වයක් තිබෙන බව, රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන් පිළිබඳව ලිඛිතව කතානායකවරයාට දැනුම් දුන්නාය කියන කාරණේ දළ සලාපරුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මතු කරා. කතානායකවරයාකෝ එහෙම දීලා නැහැ කියලා. නමුත් පොලිස් ප්‍රතිවරයා කියලා තිබුණා ඒ සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් සිදු කරනවා කියලා. කොහොම වුණත් මේ පරීක්ෂණ ඉක්මන් කරලා මේ සඳහා නාය හඳුනා ගැනීම වැදගත් කියන දේ තමයි පාර්ලිමේන්තුවේ මත වුණේ. රංජිත් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කතා කරද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුණුත් එහිදී අදහස් දැක්වුවා. ඔහු කිව්වා ලංකාවේ එතනෝල් ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රධාන දේශපාලකයන් 4 දෙනෙක් ඉන්නවා, 3 දෙනෙක් ඉන්නේ විපක්ෂයේ, එක්කෙනෙක් ඉන්නේ අපේ පැත්තේ කියලා. හැබැයි අපේ පැත්තේ කෙනාගේ නම නොකියුවට විපක්ෂයේ 3 දෙනෙකුගේ නම් ඔහු සඳහන් කළා. මේ වගේම කොකේන් ගන්න මන්ත්‍රීවරුන් කවුද කියලා ප්‍රශ්න කරා. ඉතින් ඔහු නම් නොකියුවට නිකන් ඉංගියක් ලබා දුන්නා. මෙහෙම පරීක්ෂණයක් කරනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළවෙනි පරීක්ෂණය මගෙන් කරලා ඊළඟට කොණ්ඩමන් මන්ත්‍රීතුමාගෙන් මේ පරීක්ෂණය කරොත් හොඳයි කියලා කියලා ඔන්න මම එක නමක් කිව්වා කියලා සඳහන් කළා. ඉතින් ඒ අනුව ඒ කාරණාව පෙරේද දවසේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් වුණා. මේ කොකේන් ගන්න මන්ත්‍රීවරුන් සම්බන්ධ කාරණේ ආයවැය තුන්වර කියවීමේ විවාදය අතරතුරක්.
ඔව්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මේ ප්‍රකාශය ආందోళනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. ඔබ සඳහන් කරපු ආකාරයට පාර්ලිමේන්තුවේදී ඔහු මේ පිළිබඳව විවෘතව කතා බහ කිරීමෙන් අනතුරුව රංජන් රාමනායක මහතාගේ ඒ ප්‍රකාශයේ කොටසක් මම දැන් ඔබට ඉදිරිපත් කරන්නට කැමැති. ඔහු ඍජුවම නම් සඳහන් කරමින් පවා මේ චෝදනාව එල්ල කරා මෙන්න මේ ආකාරයට.
මම බොහෝ වගකීමෙන් කියනවා ලංකාවටම වැඩියෙන්ම එතනෝල් ගෙන්නන්නේ මෙතන ඉන්න 4 දෙනෙක්. මෙතන කියන්නේ මේ හවුස් එකේ අපෙන් එක්කෙනෙක් ඉන්නවා, එහෙන් තුනක් ඉන්නවා. නම් මොනවා කියන්නම්? අපේ කෙනා තරහ වෙන්නේ නැත්නම් නම කියන්නම්. අපේ කෙනෙක් මොලෑස් පොදි ගණන් විකුණනවා. නමුත් ලංකාවේ ලොකුම එතනෝල් ව්‍යාපාරය ගැන 3 දෙනා තමයි ලක්ෂ්මන් වසන්ත, ජොන්සන් ප්‍රනාන්දු, අරුන්දික. ඊළඟට අපේ කෙනෙක් කිව්වට කමක් නැද්ද? ඇයි ඇහවන්නේ? එපයි කියලා කියනවා.
ගරු ඇමතුමා කැටි කාලයක්
තියන්නේ. කොකේන් ගෙන්නනවා, කොකේන් ගහනවා කියලා ඉස්සලාම මගෙන් චෙක් කරන්න, දෙවනියට චෙක් කරන්න මේ ඉස්සරහා පෙළේ ඉන්න තොණ්ඩමන් මහත්තයාගේ. ඔන්න මම නමක් කිව්වා. මේක ටිකක් කේන්තිය නැහැ ඉන්නව නේද? යකානේකල කෑ ගහනයි ඉන්නව නේද? ඒ අය ගැන පොඩ්ඩක් සැක හිතන්න වෙනවා.
දැන් ඔය මේ කොකේන් සම්බන්ධව කතාව පාර්ලිමේන්තුවේ දිගහැරෙද්දී පාර්ලිමේන්තුවේ සිදුවුණු කාරණාවක් නොවුණට මේ කොකේන් හා ප්‍රශ්නය මත්ද්‍රව්‍ය හා සම්බන්ධව වන කතාව පිළිබඳව කතා බහ කරද්දී මේ වෙනකොට ඩුබාහි අත්තරංගුවේ පසු වෙන මාකන්දුරේ මදුෂ් පිළිබඳව වන කාරණාවකුත් එළියට ආවා. ඔහුගේ පුංචි අම්මා විසින් යම් කිසි වූ පෙත්සමක් ඉදිරිපත් කළා තියෙනවා කියලා උසාවියට. ඒ පිළිබඳවත් මම කරුණු දැනගන්න කැමැති. ඒ සම්බන්ධව කරුණු සහය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේදී යම් කිසි අවධානයකුත් යොමුණාද කියලා.
ඔව්, මේ මාකන්දුරේ මදුෂ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේදී පහුගිය 14 වෙනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරා. ඒ මදුෂ්ගේ පුංචි අම්මා කෙනෙක් කියන සූර්යබව ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි කියන කාන්තාවක් දැන් එක්සත් අරාබි එමිරි රාජ්‍ය ශ්‍රී ලංකාවත් අතර සැකකරුවන් හුවමාරු කිරීමට අදාළ උදාර්පණ ගිවිසුමක් නැති නිසා මදුෂ් ඩුබායිදී අත්අඩංගුවට ගැනීම ඕගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කියලා මේ පෙත්සමෙන් සඳහන් කරලා තිබුණා. ඒ අනුව මොහු අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි පෙත්සම් කාර්යය ඉල්ලා සිටියේ. වැඩිදුරට එහිදි කියුණේ විවිධාකාරයේ මිනිමැරුම් සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු තිබුණු නිසා ජීවිත ආරක්ෂාව උදෙසා තමයි 2015 අවුරුද්දේදී ඔහු විදේශගත වුණේ. එවැනි කාරණා මතු කරමින් ඇය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨ අධිකරණයට පහුගිය 14 වෙනිදා ගොනු කරලා තිබුණා.
අයවැය කතාවට නැවතත් මම එන්නට කැමති. මේ අයවැය සම්බන්ධව සිදු කරපු පූර්ව මත විමසුම් සහ මේ අදහස් පළ කිරීමවලදී ජනාධිපති වැශීර්ෂය පිළිබඳවත් විශාල අවධානයක් යොමුණා. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විශේෂයෙන් සඳහන් කිරීමක් කළ තිබුණා ජනාධිපති වැශීර්ෂය සම්මත වීම සඳහා ඡන්දය ලබා දෙන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේදී මොකද සිද්ධ වෙලා තිබුණේ?
මේ සම්බන්ධයෙන් වැශීර්ෂයේ විවාදයට ගත්තේ පහුගිය බදාදා දිනේ අපිට වාර්තා වුණු ආකාරයට පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් එහෙට මෙහෙට දුවමින් දැඩි කලබලකාරී ස්වභාවයකින් ඇසෙරලා තිබුණා. ඒ ජනාධිපති වැශීර්ෂයට එරෙහිව පෙදීමක් අවශ්‍යයි කියන පරමාර්ථය මත. ඒ අනුව ඇත්තටම එදා ඒ වැයශීර්ෂය සම්මත කරන අවස්ථාවේදී කථානායකවරයාගෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කරා ජනාධිපති වැයශීර්ෂය සම්බන්ධයෙන් පෙදීමක් අවශ්‍යයි කියලා. ඒක කථානායකතුමා සභාවට නැවත දැනුම් දීමත් එක්කම සභානායකතුමත් අග්‍රාමාත්‍යතුමත් නැගිටලා පාර්ලිමේන්තුවේදී කිව්වේ එහෙම පෙදීමක් අවශ්‍ය නැහැ කියලා. එහෙම බෙදීමක් වුණා නම් පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් පැවැත්වුණා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ කියන්නේ ජනාධිපති වැයශීර්ෂයට පක්ෂව ඒ සමස්ත අයවැයට විරුද්ධ වුණත් ජනාධිපති වැයශීර්ෂයට පක්ෂව ඡන්දය දෙන්න සූදානමින් නොවුණු පාර්ලිමේන්තු සභාගර්භයෙන් එපිට සූදානමින් රැඳී සිටියයි කියන කාරණයක් වාර්තා වුණා. අපිටත් එක් අවස්ථාවකදී වාර්තා වුණේ සවස 6:30 හෝ 7 කියන වෙලාවේදී මේ සම්බන්ධයෙන් ඡන්දයක් ගණීවි කියලා. ඒ බෙදීම ඉල්ලුවෙත් ඒ වෙලාවේ තමයි. නමුත් අග්‍රාමාත්‍යවරයා සහ සභානායකවරයා පාර්ලිමේන්තුවේදී බෙදීමක් අවශ්‍ය නැහැ කියලා සඳහන් කිරීමත් එක්ක ඡන්ද විමසීමකින් තොරව ජනාධිපතිතුමාගේ වැයශීර්ෂයත් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇත්තරම වුණ උත්සාහයක් ගත්තා. ඒ පිළිබඳව ඍජුව පෙනී සිටියා. අවසාන මොහොතේ බෙදීමක් ඉල්ලුවා. නමුත් පක්ෂගත තීරණය නිසා ආණ්ඩුව ගත්ත තීරණය නිසා බෙදීමකට ගියේ නැහැ. ඡන්ද විමසීමකින් තොරව ජනාධිපති වැයශීර්ෂය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
දැන් අයවැය පිළිබඳව සිදුවෙන විශේෂිත සාකච්ඡාවලට අමතරව එළබෙන මැතිවරණ පිළිබඳවත් ශ්‍රී ලංකාව තුළ සිදුවෙන සාකච්ඡා සහ මත පිළිබඳවත් බැහැර කරන්නට බැහැ. තාමත් මේක උණුසුම් මාතෘකාවක් ශ්‍රී ලංකාවේ. අපි මීට කලින් යම් කිසිවූ ඉඟිකිරීමක් සිදු කළා මේ විශේෂාංග යටතේ. අපගේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සිදුවන සාකච්ඡා මාර්ගයක් කරා යම් කිසිවූ සන්ධානයක් පිහිටවාගෙන ඉදිරි මැතිවරණ සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත් වනවාය කියන කාරණාව. මේ කාරණාවට මූලික පියවර තිබුණා පසුගිය සතියේදී සාකච්ඡා වාරයක් ආරම්භ වුණා. මොනවද එහිදී අවධානයට ලක්වුණු කරුණු?
මීට පෙර ජනාධිපතිතුමත් විපක්ෂ නායකතුමත් එක්ව හමුණු සාකච්ඡාවේදී පොහොට්ටුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර සන්ධානයක් ගොඩනගන්න පළමු නිල හමුණු නිල සාකච්ඡාව 14 වෙනිදා පවත්වනවා කියලා දින නියම කරගෙන තිබුණා. නමුත් මේ ඇතිවෙච්ච මතවාද වාද විවාද අයවැයේදී ගත්ත තීන්දුව తీරන මේවත් එක්ක මේ සන්ධානයේ මේ සාකච්ඡාව පැවැත්වෙයිද කියන අභියෝගාත්මක තත්වයකුත් තිබුණා. නමුත් 13 වෙනිදා සවස් වරුවේ ප්‍රකාශයට පත් වුණේ මේ සාකච්ඡාව තියෙනවා කියලා. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් කණ්ඩායම් දෙක එකඟ කිරීමේ සන්ධානයක් ගොඩ රැගීමේ පළමු සාකච්ඡා වාරය නිල සාකච්ඡා වාරයේ පැවැත්වුණා. මේ සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් සහභාගි වෙනවා කියලා මුලින් වාර්තා වුණත් අවසාන මොහොතේ ඔහු සහභාගි වුණේ නැහැ. පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් හිටපු ඇමතිවරයා, දළසලාපරෝ මන්ත්‍රීවරයා සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත කියන අය තමයි ඕට්ටු පාර්ශවයෙන් පොදුජන පෙරමුණ පාර්ශවයෙන් සහභාගි වුණේ. දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම්වරයා, රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස හිටපු මහලේකම්වරයා සහ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් සහභාගි වුණේ. ඔවුන් සාකච්ඡා කරලා නැවත මීළඟ සාකච්ඡාව 21 වෙනිදා පවත්වන්න නියම කරලා තිබුණා. සාකච්ඡා ඉවර කළ එළියට ආපු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ ඇතැම් කාරණා ගැන තමන් ගැඹුරින් කතා කළා. 21 වෙනිදා ඊළඟ සාකච්ඡාව පැවැත්වෙනවා. මේක සාර්ථක සාකච්ඡා වාරයක්. පුළුල් පෙරමුණක් විදිහට එකතු වෙලා ගමනක් යන්නේ කොහොමද කියලා තමයි මූලික වශයෙන් අවධානය යොමු වුණේ. ජනාධිපති අපේක්ෂකවරු ගැන නෙමෙයි මෙහිදී සාකච්ඡා වුණේ. මහින්ද මෛත්‍රී සුසංයෝගයක් නැතුව මේ ගමන යන්න බෑ කියන එක තමයි පිළිගන්නවා. මේ ආණ්ඩුවට එරෙහිව ගොඩනගන පුළුල් සන්ධානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕන කැපකිරීමක් කරන්න සූදානම් වෙනවා කියලා දෑසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළා. දළසලාපරුව මන්ත්‍රීතුමා මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ නොවීම බරපතල දේශපාලන වැරැද්දක්. ඔවුන් ඒ නිවැරදි කරගත යුතුයි. පෞගිය වසර 4 තුළම ඔප්පු කරලා පෙන්වුවා පොදු ජන පෙරමුණ කිසිසේත්ම රවට්ටන්න බෑ කියලා. ඒ උත්තරය දුන්නේ නැවත වතාවක් පොහොට්ටුව රවටාවිද කියන ප්‍රශ්නේ මතු කරා මාධ්‍යවේදීන්. ඒට තමයි ඔව් කිව්වේ පහුගිය අවුරුදු 4ක කාලයක් තිස්සේ පොහොට්ටුව රවට්ටන්න බෑ කියලා ජනතාව ඔප්පු කරලා තියෙන්නේ. ඒ හින්දා මේ ගමන ඉස්සරහට යන්න ඔවුන් තීරණය කරලා තියෙනවා කියලා. දැන් මේ සාකච්ඡාවේදී කතා වුණු කාරණා සහ මාධ්‍යට කියපු කාරණා ඔව්වා තමයි. නමුත් දෙපැත්තෙන් මොන වගේ අදහස්ද දරන්නේ කියන එක සම්බන්ධයෙන් පෙරේද දවසේ විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා වුණා. දිලෘක්ෂි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා නොදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් වෙච්ච බරපතල වැරැද්දක් කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාට ප්‍රසිද්ධිය සඳහන් කළා. එස්.පී. දිසානායක හිටපු ඇමතිවරයා කිව්වේ අපි අවසාන මොහොතේ තමයි මේ තීන්දුව ගත්තේ. ඒ ඔවුන් අතර ගොඩනැගෙන සන්ධානය සම්බන්ධයෙන් යම් යම් කාරණා නිසා. නමුත් අයවැය තුන්වනවර ඡන්ද විමසීම පැවැත්වෙද්දී ඔක්කොම එකතු වෙලා අයවැයට විරුද්ධව ඡන්ද දෙන අවස්ථාවක් අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. අපි කැමති පොහොට්ටුවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා. ඉතින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වා පක්ෂ මහලේකම්වරයා විදියට අපිත් එක්ක හැම මොහොතකම පෝට්ටු එකදවල වැඩ කරන්නේ. පෝට්ටුයි සාකච්ඡාවලට අපි යන්නේ මොකටද? ඔවුන් අපේ සාකච්ඡාවලට එනවාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ආරාධනාවක් කරොත් ඔවුන් සහභාගි වෙන්නේ නැහැ. ඒ හින්දා අපිටත් එහෙම හැකියාවක් තියෙනවා, අභිමානයක් තියෙනවා. අපි සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්නකම් අපේ තීරණවල අපිට ඉන්න පුළුවන් වගේ අදහසක් දැයසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් සඳහන් කළා. ඔහොම වාද විවාද මැද්ද තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. දෙවෙනි හමුව 21 වෙනිදා පවත්වන්න නියම කරගත්තා.
හොඳයි, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට දයසිරි ජයසේකර මහතාගේ අදහස අපි විමසා බලමු.
මම භෝජන පෙරමුණේ සහෝදර දැන් ඊයේ කියලා තිබුණා, මම හිතන්නේ ඒගොල්ලෝ තෝරගෙන ඉවරයි කියලා කට්ටිය. එයිද අපි සාකච්ඡා වටමේසකට යන කෙනෙක්. අපි අරන් ගියා පේපර එකක්, අපේ ප්‍රතිපත්ති මාලාව, භෝජන පෙරමුණේ කණ්ඩායමේ අදහස් මාලාව. අපි දෙකොල්ල එක සමානයි බලපුවා. වචනවල පොඩි එහෙමේ වෙනසක් විතරයි. එහෙනම් අපේ මතය එකයි. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටියට එන්න කියලා පොහොට්ටුවේ රැස්වීමට. මං කෝ යන්න එපා. එකමුතු වෙලා යනකල් පක්ෂ විදිහට තියා ගන්න ඕනේ. භෝජන පෙරමුණේ කට්ටිය අපේ රැස්වීමට එන්න කියලා නේද? එන්න.
මේ තත්ත්වය පිළිබඳව සලකා බලද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර මේ ආකාරයෙන් පරස්පර විරෝධී අදහස් තිබීම එක සන්ධානයක් වටා ඒකරාශී වීමේ ප්‍රයාමයට කොයි ආකාරي බලපෑමක් ඇති වේවිද කියන කාරණය පිළිබඳව බොහෝ දිනකගේ අවධානය යොමු වෙමින් තියෙන්නේ. දැන් දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා විතරක් නෙවෙයි, SP දිසානායක මන්ත්‍රීවරයාත් මේ ආකාරයෙන් එක්තරා ජනහමුවකදී පසුගිය සතියේදී අදහස් ප්‍රකාශ කළා තිබුණා. එකට එකතු වෙලා යන ගමන පිළිබඳව තියෙන බාධක සහ ඒ සම්බන්ධව තියෙන ගොඩනැගිමින් පවතින කාරණා පිළිබඳව
පක්ෂය මොකද්ද කියන එක ගැන කතා නොකර, ලාංඡනය මොකද්ද කියන එක ගැන කතා නොකර, ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක ගැන කතා නොකර, මේ දේශප්‍රේමී වමේ ප්‍රගතිශීලී සමගිය පිළිබඳ කාරණය අවසන් කරනවා. ඒ අනිත් පක්ෂ සේරම පක්ෂ නායකයන්ට එකතු වෙලා විසඳ ගන්න පුළුවන් පක්ෂ. දැන් අපේ විපක්ෂයට විපක්ෂ නායකයෙක්, දැන් අපේ විපක්ෂයට ජනාධිපතිවරයෙක් ඉන්නවා, දැන් අපේ විපක්ෂයට මන්ත්‍රීවරු 100ක් විතර ඉන්නවා. මම විශ්වාස කරනවා අපි සියලු දෙනාට එකතු වෙලා මේ ජරා රනිල්ගේ ජරා ජීර්ණ දිස්සු විකාර අයට විරුද්ධව ඡන්දෙ දෙන්න අපිට ශක්තිය ලැබී.
හොඳයි, දැන් ඒ අතරතුරේදී මේ මාධ්‍ය විශේෂිත අවධානයක් යොමුලා තියෙනවා මන්දුටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පැවැත්වුණු සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධවත් යම් කිසි වූ කතාවක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඇත්තටම මේ පිළිබඳවත් විශේෂිත අවධානයක් සමාජයේ තිබුණා. යම් කිසි වූ ආරංචියක් ලැබෙනවා මනෝජ්, මේ වෙනකොට රාජපක්ෂ පවුලේ අය රාජපක්ෂවරුන් පමණක් සහභාගී වුණු එක්තරා අවස්ථාවකදී යම් කිසි වූ තීරණයක් අරගෙන තියෙනවායි කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වේවිද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම මේක දැන් තහවුරු වුණු කාරණයක්ද, මොකක්ද මේ පිළිබඳව තියෙන පසුබිම් තොරතුරු?
දැන් පෙරේද දවසෙත් අපි බැලුවොත් ඊයේ දවසෙත් මේ දින දෙකේමත් ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායමේ කීප දෙනෙක් කිව්වා ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනවා තව සති දෙකකින් කියලා. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යයට පෙරේද කිව්වා මේ වන විටත් මේ අපේක්ෂකත්වය තීරණය කරලා තියෙන්නේ කියලා. නමුත් කවුද කියලා කිව්වේ නැහැ. වාර්තා වෙන කරුණුවලට අනුව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ විජයරාම මාවතේ නිල නිවසේ ගිය බ්‍රහස්පතින්දා රෑ රාජපක්ෂවරුන්ගේ සුවහද හමුවක් පවත්වලා තිනවා. වාර්තා වෙන විදිහට මේ සඳහා රාජපක්ෂවරුන් 6 දෙනෙක් එකතු වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැචිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ කියන රාජපක්ෂවරුන්. එහිදී ඇති වුණු කතා බහකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරන්න තීරණය වුණාය කියලා කතාව ප්‍රාවයක් පැතිර යමින් තියෙනවා. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද ව්‍යාපාරයේ කරටානම් රට පුරා යන්න තමන් සූදානම් කියලත් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරි සඳහන් හිටපු මන්ත්‍රීවරයා ඒදි සඳහන් කරා කියලත් වාර්තා වෙනවා. ඉතින් එහෙම තමයි එතනදි වාර්තා වෙන්නේ. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්මයාත් පෙරේද දවසේ දෙලියට අවිල්ල මාධ්‍යයටත් කිව්වේ මහින්ද ජනාධිපතිතුමා නම් කරන ඕන අපේක්ෂකට අපි සහයෝගය ලබා දෙනවා, ඒක රාජපක්ෂවරයෙක් නොවෙන්න පුළුවන්, වෙන කෙනෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා මහින්ද මහත්තයා කිව්වත් ඒකට අපි එකඟයි කියලා ඔහු පෙරේද දවසේ කිව්වා. හැබැයි ගිය බ්‍රහස්පතින්දා මේ තීරණය ගත්තා කියලා තමයි අපිට නම් යම් ආකාරයකින් ආරංචි වෙන්නේ.
ආරංචියක් ලැබෙනාද මේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් පිළිබඳව?
නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ නැහැ ඇත්තටම. හැබැයි බැචිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මුවින් කියවුණා නෙළුම් මාවතේ පිහිටි මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන් කලින්ම සූදානම් කියපු එක කියපු එක හොඳයි, මොකද ඉතුරු පක්ෂවලටත් එතකොට ආදර්ශයක් ගන්න පුළුවන් තමන්ගේ පක්ෂවල අපේක්ෂකයා කවුද කියන එක කියලා. එතනත් හැබැයි පොඩි ඉඟියක් තියෙනවා. ඒ අරින්න ප්‍රසිද්ධියේ ඔවුන් මේක තීරණය කරා කියලා තවම කියලා නැහැ.
අපි මේ දවස්වල ජිනීවාහි පැවැත්වෙන 40 වෙනි මානව හිමිකම් සමුළු සැසිවාරය පිළිබඳව අවධානයට ලක් කරමු. දිගින් දිගටම මේ සම්බන්ධ විවිධ තොරතුරු වාර්තා වුණා. අවසාන වශයෙන් අපි කතාබහට ලක් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ නියෝජිත කණ්ඩායමක් යවන බවට සිදු කරපු ප්‍රකාශය. ඊට පස්සේ ඒකට එරෙහිව යම් යම් මත ප්‍රකාශ වෙනවා අපි පසුගිය සතියේදී දුටුවා. ඒ සම්බන්ධව අපි කතාබහ කළා මේ විශේෂාංගයෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ හිටපු නියෝජිතවරයෙක් ආචාර්ය නාලක ගුඩේවා මහතා කිව්වා මේ දෙගොල්ලක් යන එකේ කිසිම තේරුමක් නැහැ, මේකේ වග කියන්නට ඕන කණ්ඩායම තමයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ නියෝජිත පිරිස කියලා මේ වගේ නොයෙකුත් මත අපිට ඇහුණා. දැන් මේ වෙනකොට මොකද්ද මේ සම්බන්ධව තියෙන තත්වය කියලා විමසා දැනගැනීම වටිනවා. ශ්‍රී ලංකා රජය පැත්තෙන් මේ සැසිවාරයට යැවීමට සුදුසුයයි සම්මත කරගත්ත පිරිස කවුද? එතකොට ඒ පිරිසේ කාර්යභාරය කුමක්ද? මේ සැසිවාරයට ගිහිල්ලා ඔවුන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන කරුණු මොනවද? ශ්‍රී ලංකා රාජ්‍ය පැත්තෙන් මොනවද අපිට වාර්තාවන්නේ?
ඔව්, දැන් මේ වන විට යන නියෝජිතයින් පස් වෙනා කවුද කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම විශේෂ කාරණය තමයි මේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් පහක් ගෙනෙන්න යනවා කියන නව යෝජනාවට රජයේ සමානුග්‍රහය දක්වනවා කියලා පාර්ලිමේන්තුවේදී පළමු වතාවට රජයේ ප්‍රකාශ කළා. සභානායක ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා ඒ අනුව මේ යෝජනාවට ඔවුන් සහයෝගය ලබා දෙනවා කියලා. හැබැයි ජනාධිපතිතුමාගේ මතය වෙනස් එකක් නේ. ඔහු කිව්වේ මේ යෝජනාවෙන් ඉවත් වෙන්න පුළුවන්ද කියලා තමන් සාකච්ඡා කරලා බලනවා කියලා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා නියෝජිතයින් 3 දෙනෙක් නම් කරේ. මහින්ද සමරසිංහ සරත් අමරගම කියන හිටපු ඇමතිවරු සහ උතුරු පළාතේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහත්මයා. ඉතින් මේ 3 දෙනා ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් යවනවා කියලා කිව්වා. ආණ්ඩුව තවත් පාර්ශ්වයක් යවනවා කියලා කිව්වා. එතකොට කණ්ඩායම් දෙකක්, යෝජනා දෙකක්, එක රටක් එක රජයක් පරස්පර විරෝධී අදහස් දෙකක්, එහෙම වෙන්න පුළුවන්ද කියන තර්කය වැටෙච්ච වෙලාවේදී මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් කිව්වේ තමනු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා රටක් නියෝජනය කරලා කණ්ඩායම් දෙකක් ගිහිල්ලා අදහස් පළ කරන එක හොඳ නෑ. ඉතින් ඒ නිසා එක කණ්ඩායමක් එක අදහසක් එක්ක යවන්න ඕන කියන යෝජනාව තමන් ජනාධිපතිතුමාට කිව්වා කියලා මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා කිව්වා. ඒ වගේම ඔහු ඒ කණ්ඩායමෙන් මේ වන විට ඉවත් වෙලක් තිබෙනවා, ඔහු සහභාගී වෙන්නේ නෑ. යනපත් වෙනා තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයත් කිව්වේ, විදේශ කටයුතු අමාත්‍යාංශත් කිව්වේ ජනාධිපතිතුමාත් එක්කතු වෙලා ගත්තු තීරණයක් අනුව තමයි මේ කණ්ඩායම ඔවුන් අවසානයේ තීරණය කළේ කියලා. එතකොට පංච පුද්ගල කණ්ඩායමක් විදිහට 5 දෙනෙක් තමයි පිටත් කරලා යවන්නේ. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපල, එක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියන 5 දෙනා තමයි මේ කණ්ඩායමට සහභාගී වෙලා තියෙන්නේ, යන්න සූදානමින් ඉන්නේ. ඔවුන්ගේ ඉල්ලීම තමයි මේ මානව හිමිකම් කවුන්සිලයේ මීට පෙර ක්‍රියාත්මක කරන්න කියලා දුන්නු යෝජනාව 30ක යෝජනාව ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ මෙච්චර කාලයක් මේක කරගෙන ගියා, තව ඉදිරියටත් කටයුතු කරන්න වසර දෙකක කාලයක් අවශ්‍යයි කියන ඉල්ලීම කරන්න තමයි ඔවුන් රජය පැත්තෙන් ඒ අනුව මේ වෙලාවේ කණ්ඩායමක් විදිහට බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, දැන් මේ වෙනකන් රජය කරපු දේවල් පිළිබඳව සඳහනක් කිරීමට මොවුන්ගේ බලාපොරොත්තුවක් නැද්ද?
ඔව් තියෙනවා. තිලක් මාරපණ ඇමතිවරයා, විදේශ කටයුතු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය කරපු මේ යෝජනාවේ සඳහන් වෙනවා උතුරු නැගෙනහිර ඉඩම් උතුරු නැගෙනහිර වැසියන්ට ලබා දීලා නැහැ කියන චෝදනාව මේ වාර්තාවෙන් කරලා තියෙනවා. නමුත් ඒක එහෙම වෙන්න බෑ. 90% ඉඩම් දැනට බාර දීලා ඉවරයි. තවත් 10% විතර ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මේ යෝජනාව අපිට පිළිගන්න බෑ, අපි මේවා ක්‍රියාත්මක කරලා තියෙනවා කියන දේ ඔව් කිව්වා. දැන් තව අධිකරණ පද්ධතිය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්න කතා කරන්නේ, අලුතින් අධිකරණ 3ක් පිහිටුවන්න. ඒ දෙවෙනි අධිකරණයත් පසුගිය සතියේ පිහිටෙව්වා. බරපතල වංචා දූෂණ නඩු විභාග කරන දෙවන ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය පහුගිය 14 වෙනිදා තමයි ආරම්භ කරේ. ඉතින් මේ සඳහා විනිසුරු මඩුල්ලක් නම් කරා රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජ, ශශි මහේන්ද්‍රන් කියන විනිසුරුවරුන්ව තමයි අගවිනිසුරුවරයා මේ අධිකරණයට පත් කරේ. ඉතින් දැන් මේවා ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂ අධිකරණ 3ක් පිහිටුවන්න යෝජනාව, එකකින් දෙකක් දැන් පිහිටුවලා තියෙනවා. මේ ආකාරයට දැන් අතුරුදන්වන්ගේ කොමිසම සහ කාර්යාලය පත් කරලා තියෙනවා. යම් යෝජනා ප්‍රමාණයක් තමන් දියත් කරලා තියෙනවා. ඒවා තවදුරටත් කරගෙන යන්න අවුරුද්දක කාලයක් ලබා දෙන්න කියන යෝජනාව තමයි ආණ්ඩුව පාර්ශවයෙන් කරන්න සූදානම් වෙන්නේ.
දැන් එතකොට මේ ශ්‍රී ලංකා රජය පැත්තෙන් වසර දෙකක කාලයක් තවදුරටත් ඉල්ලා සිටීම පිළිබඳව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?
දෙමළ ජාතික සන්ධානයේ මේ කල්ලිල්ලීමට එකඟ නැහැ. ඔවුන් කියන්නේ මේක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු කාරණයක්, දිගින් දිගටම කල්ලිල්ලීමෙන් ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් දැන් පාර්ලිමේන්තුවේදී සංවාද ඇති වුණානේ මේ සැසිවාරයට සහභාගී වෙන්නේ කවුද කියලා. මන්ත්‍රීන් මන්ත්‍රීවරයා සභානායකවරයාගෙන් ඇහුවේ මේ සැසිවාරයේ ජනාධිපතිවරයා නියෝජනය කරන්න වෙනම කණ්ඩායමක් නම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒකේ සත්‍යතාවය මොකක්ද කියලා සභානායකවරයාගෙන් ප්‍රශ්න කළා. ඒ වගේම ඔහු ඇහුවේ එක්සත් ජාතීන්ගේ මානවික සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහභාගී කරන කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායමක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවද කියලා මේ ප්‍රශ්නේ ඔහු නිරාකරණය කරගන්න උත්සාහ කරා පාර්ලිමේන්තුවේදී. එවැනි හැකියාවක් අවශ්‍ය නම් තිබෙනවා ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයා නියෝජිතයෙක් යවන්න හැකියාව තිබෙනවා. නමුත් එහෙම කණ්ඩායමක් යැවීම පිළිබඳව අදහසක් නැහැ කියලා මලින් සමරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ ප්‍රශ්න කිරීම ඔහු පාර්ලිමේන්තුවේදී සිද්ධ කළා.
මේ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා හිටපු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරපු අදහස්, එහිදී ඔහු යම් කිසි ඉඟිකිරීමකුත් කළා. ඔහුගේ සහභාගීත්වය ඔහුගේ විදේශ අමාත්‍ය තනතුර නොලැබීමටත් හේතුව මේ කාරණා අතරතුරදී
20 වෙනිදා එනවා අවුරුදු 2030 මානව හිමිකම් කවුන්සිලයේ පිළියෙල කරපු පුරුල් වාර්තාව තමයි ඉස්සෙල්ලම ගන්නෙ. එතකොට 20 වෙනිදා තිලක් මාරපණ අපේ විදේශ කටයුතු ඇමතුමා සමස්ත රජය වෙනුවෙන් රට වෙනුවෙන් එතුමා ප්‍රකාශයක් කරන්න දැන් ලෑස්ති වෙනවා. ඒක තමයි ඊයේ ගත තීරණේ. දැනට ඉදිරිපත් කරලා තියෙන පුරුල් වාර්තාවේ හැම දෙයක්ම අපිට පිළිගන්නත් බෑ. සමානුග්‍රහය දීලා ඒක කියන්නේ නැතුව ඉන්න ඕනේ කියන නීතියක් නැහැ. මම මේ බොහොම අපක්ෂපාතීව මධ්‍යස්ථව කියන්නේ ජනීවා ගිහිල්ලා ආවට පස්සේ මොකක්වත් වෙන්නේ නැහැ. මම යෝජනා කරන්නේ ජනාධිපතිතුමාට අපේ සරත් අමුණුගම මන්තුමාලා අපේ තිලක් මාරපණ ඇමතුමාලා ගිහිල්ලා ආවට පස්සේ කොමිටුවක් පත් කරලා දැන් මේ ඉඳලම ලෑස්ති වෙන්න. ඒ කරන්න තියෙන වැඩ කොටස කරන්න. මම මානව හිමිකම් ඇමතිවරයා හැටියට එහෙ ගිහිල්ලා ඇත්ත තත්ත්වේ වාර්තා කරපු නිසා තමයි මට කවදාවත් දුන්නේ නැත්තේ විදේශ කටයුතු ඇමතිකම. මම ඇත්ත කියව නිසා දිය යුතු තැන මට ලැබුණේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනට සූදානම් වන යෝජිත 20 වෙනි සංශෝධනය පිළිබඳවත් අවධානයට ලක් කළ යුතු ඒ සම්බන්ධ විශේෂිත කාරණාවක් සිදු වුණා පසුගිය සතියේදී. ජනතා විමුක්ති පෙරමුණ සමාජිකයන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර සාකච්ඡා පැවැත්වුණා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී. මොනවාද විශේෂිත අවධානයට ලක් කළ තිබුණු කරුණු මනෝජ්?
දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණත් අතර පැවැත්වෙච්ච සාකච්ඡාවේ තීරණය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ප්‍රතිපත්තිමය එකඟතාවක් තමන් ඇති කරගත්තායි කියන කාරණය. දෙමළ ජාතික සන්ධානයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ප්‍රතිපත්තිමය වශයෙන් කැමති. මේ සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ටිල්වින් සිල්වා, අනුර දිසානායක සහ ලාල්කාන්ත මන්ත්‍රීවරයාත් සහභාගී වුණා. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින් සම්බන්ධන් මන්ත්‍රීතුමා, සුමන්තිරන් මන්ත්‍රීතුමා, මහාවීර සේනාධි රාජා, ඩේකල නාදන්, සිද්ධාර්ථ නැතුළු මන්ත්‍රීවරුන් 7 දෙනෙක් සහභාගී වෙලා තිබුණා. ඔවුන් TNA නායකයන් විදිහට ජනතා විමුක්ති පෙරමුණට කිව්වේ ජනාධිපතිවරයා සමග අපි දේශපාලන විසුමක් ගැන කතා කළා, ජනාධිපතිවරයා ගැන එකගතාවය පළ කළා. ඒ වගේම දේශපාලන විසුමක් පිළිබඳව තමන්ගේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිතුමාත් පක්ෂීය මන්ත්‍රීවරුන් සහිත කමිටුවකුත් පත් කළා. ජූලි මාසේ වෙනකොට වාර්තාව දෙන්න එකඟ වෙලා තියෙනවා කියලා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සම්බන්ධ මන්ත්‍රීවරයා සඳහන් කළා. අනුර දිසානායක මන්ත්‍රීවරයා විධායක ජනාධිපති ධුරය අවශ්‍ය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ අදහස විදියට ඕක කිව්වා. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න කියලා කාලය කියලා ජනාධිපති අපේක්ෂක පොරොන්දු දුන්නා. නමුත් ආවට පස්සේ මොකද නෑ, ඒ නිසා අපි මේ ගැන තීරණයක් ගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ. ජනතාවට අවස්ථාව හම්බ වෙන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගැන එකතු වෙලා සාධනීය කාරණයක් විදියට සලකලා ඡන්දෙ ලබා දීලා තුනෙන් එකක් ලබා දීලා මේ කරුණ මත කරොත් තමයි ඊට පස්සේ ජනතාව ළඟට ගිහිල්ලා ජනතාවගේ අදහස අපිට ලබා ගන්න පුළුවන්. ජනතාව ඉස්සරහට ජනමත විචාරණයකට යන්න වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් ලැබුණොත්. ඒ හින්දා ඔබතුමාලා සහයෝගයෙන් දීලා වැඩගත් කියන කාරණය ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් සමහන් කළා. ඒ එහෙම තමයි ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාවේදී අදහස් පළ වෙන සායකගතා දැක්වීම. ඒ අනුව ඔවුන් එකගයි TNA එක දෙමළ ජාතික සන්ධානය ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපතිය හවුස් කරන්නේ.
හොඳයි, දැන් අපි විමසලා බලමු මේ සාකච්ඡාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පළ කරපු අදහස් මේ සාකච්ඡාව සම්බන්ධව.
ඔවුන්ගේ ස්ථාවරයේද විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි කියන ස්ථාවරයේ අපේ රටේ සියලු ජන කොටස් සාධාරණ ලෙස සම ලෙස බලයට හවුල් කර ගැනීම වමනාවක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ මේ ප්‍රධානී හඳුන්වන දේශපාලන ව්‍යාපාර දෙක ඉතාම පිරිහීමකට ලක් වී තිබෙනවා. ඔවුන්ට අපේ රට අඟලක්වත් ඉදිරියට ගෙන යන්න බැරි බවත් අහුරුකට තිබෙනවා. ඒ නිසා අපේ රට නව ප්‍රතිපත්තීමේ දේශපාලනයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සමහර ප්‍රශ්න පිළිබඳ අපි අතර එකඟතාවයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ රටත් මේ රටේ ජනතාවගේ පොදු උන්නතිය වෙනුවෙන් අපිට එක්ව වැඩ කරන්න පුළුවන් ශේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ සියලු ශේත්‍රවල එක්ව වැඩ කරන්න සූදානම් බවත් අපි අතර සාකච්ඡාවකදී එකඟතාවයකට ආවා.
ඔව් එතකොට දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් එහි නායක ආර් සම්බන්ධන් මහතා ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයෙන්.
පුරක් දේවල් සම්බන්ධව කතා කරා. අපේ පක්ෂයේ ළඟදී ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා හම්බෙලා බලය බෙදන්න සම්බන්ධව අපි කතා කරා. ඒ සම්බන්ධව වුණේ දේවල් අපි ජේවීපී සහෝදරයට අපි කිව්වා. ලොකු පක්ෂ දෙකම හරි පාදයට ගේන්න ඕන නම් අපේ පක්ෂ දෙකම එකතු වෙලා වැඩ කරන්න ඕන. ඒක අපි ඉදිරි කාලේ කරනවා.
හොඳයි මනෝජ් අපි එහෙමනම් සූතිවන්ත වෙනවා මේ සතියෙත් අපිට සමීප වෙලා ශ්‍රී ලංකාවේ මේ ගෙවිලා ගිය සතියේදී උණුසුම් තරුතුරු අප වෙත සමීප කිරීම පිළිබඳව අපි සූතිවන්ත වෙනවා මේ කාර්යය සඳහා මෙවරත් සහභාගි වීම පිළිබඳව ඔබට බොහොම ස්තුති අපි එහෙමනම් ලැබෙන සතියේ සඳුදා නැවතත් ඔබව හමු වෙන තෙක් ඔබට ආයුබෝවන් කියමින් ඔබට සමු දෙනවා බොහොම ස්තුති අපි ලැබෙන සතියේ හමු වෙමු
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
Enjoy more stories in your language by visiting sbs.com.au.